Honorable Anuradha Ratna, order please. Order please. Kokila Gunavardhana will take the chair.
Ula Sanruda Garu Mantri Tumiya Palaviniyata mama hitanne api Garu Ali Sabri Amathumata Mudal Amathiwara hatiyata api etumata stutiwanta wenawa rate vartamana tattwe pilibandawa ada wenakota api mona widiyata da kriya karanna one kiyana eka pilibandawa deshapalana paksha bhedayakin torawa api sielu denata danaganna e awashya karunu karana idiripat kirima pilibandawa හැබැයි ඒ ඉදිරිපත් කිරීම මොන විදිහට මන්ත්‍රීවරු ගත්තද කියන එක පිළිබඳව මූලාශ්‍රණ රුඩගරු මන්ත්‍රීතුමියේ ප්‍රශ්නය. සමහර උදවිය කතා කරන හැටියට මේක ගෝඨාභය ජනාධිපතිතුමාගේ අර්බුදයක්. තව කෙනෙක් කතා කරන විදිහට මේක තවත් එක මුදල් අමාත්‍යාංශය හරි කවුරු හරි කෙනෙක්ගේ ප්‍රශ්නයක්. හැබැයි මේ අර්ථ ප්‍රශ්නය කොයිතරම් දුරට අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට වාර්ෂිකව අයවැයට අත උස්සලා අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ඇමතිතුමා කියපු විදිහට ඩොලර් මිලියන 6කින් පළවෙනියටම ආරම්භ කරපු 1954 ඩොලර් මිලියන 6කින් අරගෙන අද බිලියන 54 දක්වා ආපු මේ මුදල් ප්‍රමාණය ලබා ගැනීම තුලදී විවිධ අවස්ථාවලදී ක්‍රියා කරපු ආකාරය ඒ වගේම මේ විවිධ කණ්ඩායම් ගත තීන්දුව තීරණවල ප්‍රතිඵලයක් හැටියට අපිට භුක්ති විඳින්න වෙනකොට අපි මේ ගේන තර්ක විතර්ක කොච්චර මේ රටේ ප්‍රශ්නයට අර්බුදයට විසඳුම් දෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ බොහෝ පිරිස දැනගෙන ඉන්නවා කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මොකද අද වෙනකොට එක පැත්තකින් ගත්තහම වර්තමානයේ අපි ජනාධිපතිතුමා හැටියට අපේ ආණ්ඩුව හැටියට අගමැතිතුමා අපි ආණ්ඩුව අමාත්‍යවරු අපි සියලු දෙනා පිළිබඳ මේකේ කළමනාකරණය කිරීමේදී තිබිච්ච අඩුපාඩුව ප්‍රශ්නේ වැරද්ද පිළිබඳව අපි කොතනකවත් ඒකේ නිර්දෝෂී කියන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ මේ ඇතිවෙච්ච උග්‍ර අර්බුදයේ ප්‍රශ්නය මොන නිසාද ඇති වුනේ කියන එක පිළිබඳව අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ රටක 2021 වර්ෂය වෙනකොට බිලියන 1462ක ආදායමක් ලැබලා දල වශයෙන් 1500ක ආදායමක් ලැබලා වියදම 3522ක් කරන රජයකට පැවැත්ම රටට තියෙන පැවැත්ම මොකක්ද කියන එක පිළිබඳව අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. 1500ක අපි ආදායමක් ලබනවා 3500ක අපි වියදමක් කරනවා. දැන් මේකේ සමහර විට අපි දැක්කා සමහර කණ්ඩායම් මොනවද කියන්න පටන් ගත්තේ විවිධ අවස්ථාවල මේ අපි ගත්තොත් අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ මොකද්ද කතා කරේ ඩිවලූෂන් ඔෆ් පවර් බලය බෙදීම පිළිබඳව. එතුමා දිගින් දිගටම විග්‍රහ කරේ වෙන මොනවත් නෙවෙයි පළ පහුගිය අන්තිම අවසාන අවුරුදු 15ක වෙස්සක කාලය පුරාවටම යුද්ධය වෙනුවෙන් වියදම් කරපු මුදල මේ වියදම් කරපු මුදලත් එක්ක රටට වෙච්ච අහේනිය පිළිබඳව තමයි එතුමා කතා කරන්න පටන් ගත්තේ. ජනතා විමුක්ති පෙරමුණේ අනුරු කුමාර රජසානායක ගරු මන්ත්‍රීතුමා මොකද්ද කතා කරේ එතුමාගේ ප්‍රකාශය බවට පත් උනේ විවස්සාවෙන් පිට තමයි මේකට විසඳුමක් තියෙන්නේ. විවස්සාවෙන් පිට මේකට විසඳුමක් හොයලා විවස්සාවට එකතු කරගන්නයි කටයුතු කරන්න ඕනේ. හැබැයි අද මේ රටේ තියෙන උග්‍ර අපේ රටේ ඉන්න මිනිස්සු ටික එක පැත්තකින් ගෑස් ටික නැතුව ඉන්නවා. තව පිරිසක් තෙල් ටික නැතුව ඉන්නවා. තව පිරිසකට එදා වේලා හම්බ කරගන්න බැරි බරපතල අර්බුදයක ඉන්නවා. මේක තමයි ඇත්ත තත්ත්වය. හැබැයි මේකට අවශ්‍ය විසඳුම් ටිකද මේ විවස්සාවේ වෙනසක් කියන්නේ? සජබේ අපි දැක්කා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කියනවා 21 වෙනි සංශෝධනය ගැන. ඒ වගේම තව පැත්තකින් කතා කරන්න පටන් ගත්තා ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක ගැන. මේ වගේ සාධනීය කාරණා ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොත වෙනකොට ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයා අහෝසි කිරීම හරි 21 වෙනි සංශෝධනය හරි එහෙමත් නැත්නම් ඔය කියන විදියට බලය බෙදීම හරි පිළිබඳව නෙවෙයි අපේ තර්ක විතර්කයේ විය යුතුව තියෙන්නේ රටක් හැටියට මේ මූණ දීලා තියෙන අර්බුදයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. අපි මේකට ළඟම අපිට තියෙන අසල්වැසි රට හැටියට ඉන්දියාව හැටියට අපේ හොඳ උදාහරණයක් තියෙනවා. මුලසුන්දර ගරු මන්ත්‍රීතුමිය 1991 වර්ෂය වෙනකොට ඉන්දියාවේ දින 15කට විතරයි විජේත සංචිත ප්‍රමාණය ඉතුරු වුණේ. ඉන්දියාවේ දින 89 90 91 වර්ෂය වෙනකොට අගමැතිවරු 3 දෙනෙක් හවුල් වෙලා හදපු ආණ්ඩු 3ක් 88 89 90 මේ හවුල් වෙලා හදපු ආණ්ඩු 3ක් අගමැතිවරු 3 දෙනෙක් යටතේ රට කරගෙන ගිය අවසානයේ 91 වර්ෂය වෙනකොට දින 15කට විතරයි රටේ විදේශ සංචිත ටික ඉතුරු වුණේ. හැබැයි අවසානයේ මොකද්ද? අවසානයේ අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා අද 2010 2004 වර්ෂයේ යනකොට බිලියන 100 අද වෙනකොට බිලියන 600කට එහා ගිය විදේශ සංචිත ප්‍රමාණයකට ඔවුන්ට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. රටක් හැටියට මේ ප්‍රශ්නේ හරි විදියට අපි කළමනාකරණය කරගත්තොත් මේ අර්බුදයෙන් අපිට එළියට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ කොයෙත් කොතෙක් දුරට අපි හරියට කළමනාකරණය කරනවද කියන එක පිළිබඳව තමයි අද අපිට ප්‍රශ්න අර්බුදයේ හැටියට පැන නැගිලා තියෙන්නේ. මේකෙදී විපක්ෂය හැටියට දේශපාලන පක්ෂවලට මොනතරම් ආරාධනා කරත් අපිට එකතු වෙලා එක මතවාදයකට ඇවිල්ලා ලෝකයට පණිවිඩයක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ 225 අපිට පුළුවන්කම ලැබිලා නැහැ. ඒක තමයි ඇත්ත. අපිට එක තැනකට ඇවිල්ලා ඉවර වෙලා රට හැටියට මේ රටේ ජනතාව දුක් විඳිනවා මේකෙන් ගලව ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදමු එක ප්‍රකාශයක් කරන්න ලෝකයට ප්‍රකාශයක් කරන්න අපි මේ 225ට පුළුවන් කමක් නැහැ. මොකද අපිට ඊට වැඩිය අපේ දේශපාලන පක්ෂයේ ලොකු වෙලා තියෙනවා. ඊට වැඩිය අපේ ගමේ දේශපාලනේ ලොකු වෙලා තියෙනවා. ඊට වැඩිය අපේ බෙදිල්ල ලොකු වෙලා තියෙනවා. මේ සියලු කාරණාවලට උත්තර හොයන්න යනකොට තවත් වෙනි සිවුලාවක් තවත් ලෙබනනයක් වෙන එක මේක නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි ඇත්ත. හැබැයි රටවල් ලෝකේ රටවල් ජමේකාව ගත්තාම ජමේකාවේ තියෙන 2010 වෙනකොට ණය අනුපාතයේ 100/124. අපි අද වෙනකොට 118/19. හැබැයි අවුරුදු මාස 10ක් යනකොට ඒ බඳුන් කර නිකුතුවකට යනකොට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කරන එක කළා නැවත මාස 10කට පස්සේ බඳුන් කර නිකුතුවට යනකොට අදිල්ලුමකට යනවා. රටවල් ලෙවෙනි වෙනස්කම් වලට ගිහිල්ලා තියෙනවා. රටවල් ලෙවෙනි වෙනස්කම් වලට ගිහිල්ලා අවශ්‍ය කරන ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හැබැයි අපි අවාසනාවකට අද තව කෙනෙකුට අවශ්‍ය කරලා තියෙන්නේ අපි කතා කරනකොට දැක්කා හැකියිග්මන්ට මැතිවරණයකට යන්න කියලා කඩගාසි ටික ගන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ආර්ථිකය නැහැ. ඒක තමයි ඇත්ත. අද මේ රටේට තවදුරටත් වියදම් කරලා අනවශ්‍ය වියදම් ටික කරන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ගොඩනැගිලා නැහැ. හැබැයි ඒ කිසිදු දෙයක් තේරුම් ගන්නේ නැතුව තවත් මැතිවරණයකට ගිහිල්ලා හරි කමන්න මැතිවරණය තුලින් බලය ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා නම් ඒක ජයග්‍රහණ හැටියට දකිනවා. අපි රටක ඉන්ධන ටික නැති වෙනකොට, තෙල් ටික නැති වෙනකොට, විදුලිය නැති වෙනකොට ඒ නාවේගයත් එක්ක කවුරු හරි උද්ඝෝෂණ කරනවා නම් අපි ඒ පිළිබඳ අපි වැරදි විදියට දකින්නකත් නෙවෙයි අපේ ඉලක්කය බවට පත් විය යුතුව තියෙන්නේ. හැබැයි ඒ උද්ඝෝෂණවල යම් යම් සුභවාදී කාරණා තියෙනවා. ඒ උද්ඝෝෂණවල යම් යම් සුභවාදී තීන්දුව తీරන ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මහා බැංකු අධිපතිවරයා නන්දලාල් වීරසිංහ වගේ කණ්ඩායම්පත් වෙන්න, අද වර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාපත් වෙන්න, අද එවැනි කණ්ඩායම් පිරිසක් මේ රට නැවත පාලනය කරන තත්වයකට අරගන්න පුළුවන් වීමත් එක්තරා විදිහක ජයග්‍රහණයක්. හැබැයි මතක තියාගන්න ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට 82000 හිටපු සංචාරක ප්‍රමාණය, පෙබරවාරි වෙනකොට 89000 හිටපු සංචාරක ප්‍රමාණය, මාර්තු වෙනකොට 106000 හිටපු සංචාරක ප්‍රමාණය, අප්‍රේල් මාසයේ වෙනකොට 62980යි. අපි අරගල කරලා අපි උද්ඝෝෂණ ටික කරලා අවසානයේ අපේ ඉලක්කය වෙන්නේ මේක නම් අවසානයේ මේ රටට ඩොලර් ටික එකතු කරපු ක්‍රමවේද ටික අහුරන එක නම් අපේ අරගලය මේක නෙවෙයි. මේ රටට මේ වෙලාවේදී අපි කළ යුතුව තියෙන්නේ එනිසා අපි විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕනේ වර්තමාන අර්බුදයේ ප්‍රශ්නේ මොකක්ද කියන එක පිළිබඳව හරියට අපි තේරුම් ගන්න අවශ්‍යයි. ජනාධිපතිතුමා සමහරට ගත්ත තීන්දුව తీරන පිළිබඳ විවේචනය කරනවා. රටක ඉන්කම් ටැක්ස් එක ආදායම 114% තබාගත යුතු ආදායම 108% එනකොට සමහර විට කණ්ඩායම් ටික විවිධ චෝදනා දාස ඉදිරිපත් කරා. හැබැයි ව්‍යවසායකයෙකුට අපි දන්නවා ව්‍යවසායකයෙකුට ඔහුගේ අතේ මුදල් නැත්තම් උන්ට කළමනාකරණය කරගන්න තමුන්ට නැවත ආයෝජනය කරන්න මුදල් ටික නැත්තම් ඒ ව්‍යවසායකයෙකුට අවශ්‍ය තීන්දුව తీරන අරගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. මේ ආදායම් ටික ටැක්ස් එක වේවා, මේ අය කිරීම් ටික වේවා, මේ සියල්ල පල්ලයට ගෙන වෙන මොනවත් නිසා නෙවෙයි. ව්‍යවසායකයෙකු අතේ මුදල් ප්‍රමාණයක් ඉතුරු වුණොත් විතරයි ඔහු තවත් අලුත් ආයෝජන වලට උන් පෙළඹෙන්නේ. එනිසා ඔවුන්ට නැවත අලුත් ආයෝජන කරන්න, ඔවුන්ට නැවත අලුත් වැඩපිළිවෙලකට යන්න ඔවුන්ට අවස්ථාව එදා ලබා දුන්නා. අනික් පැත්තෙන් බිලියන 8කට එහා ගියපු ණය ප්‍රමාණය 2021 වර්ෂය වල ගෙවන්නවා. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ණය අරගෙන ණය පිටින්ම නැවත ඒ ගෙවන්න තියෙන ණය ටික ගෙවනකොට රටේ ආර්ථිකය ලස්සනට දුවනවායි කියලා. හැබැයි ඒ කරපු 57 ඉඳලා ඒ ආපු වැඩපිළිවෙලත් එක තමයි අද අපි නැවත වාරයක් මේකට මූණ දී ගන්න බැරි තත්ත්වයට අදපත් වෙන්න සිද්ධ වුණේ. හැබැයි මතක තියාගන්න මේ ණය ටික ජනාධිපතිවරයා හැටියට තීන්දුව తీරන ගත්තේ මොනවද? තවත් රටට ණය අරගෙන අනවශ්‍ය බරක් මේ රටට එකතු කරන්නේ නැහැ කියන තීන්දුව తీරනේ. සමහර විට ඒකේ ඩොලර් ප්‍රමාණය මදි වෙනවා. සමහර විට අපේ තියෙන සංචිත ප්‍රමාණය අඩු වෙනවා. වෙනද වගේ ණය අරගෙන ණය සංචිත කරගෙන ඒ සංචිත ටික නැවත වාරයක් වියදම් කරන යුගය අවසන් කරා. හැබැයි ඒකත් රට නිවැරදි තැනකට ආර්ථිකය පෙළ ගැස්සන්න යනකොට මම හිතනවා එක පැත්තකින් අපිටම නැවත ඒක අවාසිදායක තත්ත්වයට අපිටම බලපාන්න සිද්ධ වුණා. එක පැත්තකින් ව්‍යවසායකයා අතේ මුදල් ටික ඉතුරු කරනවා, අනික් පැත්තෙන් රටට අවශ්‍ය කරන අනවශ්‍ය ණය ටික ගන්න තු ඒ ටික නතර කරනවා. හැබැයි මේ සියලු කාරණා ටික එකක් කොරෝනා විවසනේ, අනික් එක මේ රට වහලා තිබිච්ච කාලය. මේ සියලු කාරණා එක්ක වෙනම විදියකට නැවත රජය හැටියට අපිට මේ සියලු කාරණා වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අපි බොහෝ විට විශ්වාස කරනවා සුභවාදී තීන්දුව తీරන වේවා, මේකදී රජය හැටියට අපි අතර ගත්ත තීන්දුව තීරණවල යම් ප්‍රශ්න ඇති ගැටලු ඇති හැබැයි මේ සියලු කාරණා ටික නිවැරදි කරගෙන විසඳගෙන අපි මේ රට ඉදිරියට නිවැරදිව ගෙනියන්න ඕනේ ඒකට වෙනස් වෙන්නේ කවුද අපිට අමාත්‍යවරු හැටියට වේවා මේකදී අපි ජනාධිපතිවරුන්ට ඕනම කැපකිරීමක් කරලා මේක නිවැරදිවට පෙළගස්සන්න පුළුවන් නම් ඒකයි අපි මේ වෙලාවේදී කළ යුතුව තියෙන්නේ හැබැයි ප්‍රශ්නේ අර්බුදයේ ගැටලු හමුවේ මේක දාලා ගිහිල්ලා මේක කවුරු හරි කෙනෙක් බාර ගන්න දැන් අද සජබ හැටියට මේක බාර ගන්න සූදානම් නැහැ අද සියලු පක්ෂයකට එකතු වෙලා බාර අරගෙන දුවන්න සූදානමක් නැහැ එහෙමනම් අපි මේ සියල්ල අතහැරලා දාලි වෙලා මේක තවත් විනාශ කළ වෙන සූදානමක්
දෙකක කාලයක් තියෙනවා
ලෙබනනයක් හැටියට පත් කරන්න අපි මොඩම විදියකින්වත් අපි සූදානම් නැහැ ඒ නිසා අනික් පැත්තෙන් මේකෙදී අපිට කළ හැකි කරුණු කාරණා බොහොමයක් තියෙනවා අද එක පැත්තකින් ගත්තොත් විදේශ විනිමය අපේ ගලාගෙන යන ක්‍රමවේද බොහොමයක් තියෙනවා ඒ විදේශ විනිමය ගලා යන ක්‍රමවේද ටික අහුරන්න අපි අවශ්‍ය වැඩපිළිවෙල හදන්න ඕනේ අපි පහුගිය කාලවල ඩිජිටලයිසේෂන් වැඩපිළිවෙල ගියා හැබැයි මේ ආයතන ඩිජිටලයිස් කරණය තුල අපිට අඩුම තරමේ ගත්තොත් කඩදාසි ටික ආනයනය කරන එකට කඩදාසි ටික ආනයනය කරන එක 75% කරි අපි මේ ගෙවන විදේශ විනිමය ප්‍රමාණය අපිට රට තුල රඳව ගන්න පුළුවන් නම් එක්තරා විදියක ඒකත් අද අපේ ජයග්‍රහණයක් බවට පත් වෙනවා හැබැයි මෙවැනි අනික් පැත්තෙන් අපේ සංචාරක ශේෂ්ත්‍රයක පාස්පෝර්ට් එකක් ගන්න එක වීසා එක රිනිව් කරන එක මේකට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අද රුපියල් වලින් නැතුව ඩොලර් වලින් අපිට අය කරගන්න පුළුවන් නම් මේක අද අපි කළ යුතු වැඩපිළිවෙලක් බවට පත් වෙනවා අපි දැක්ක වරාය අමාත්‍යවරය හැටියට ප්‍රමිත අමතුමා නැව්වල අය කරන ගාස්තු ටික ඩොලර් වලින් අය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුවා එහෙමනම් අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපේ සංචිත පිළිබඳව අපේ තියෙන ඩොලර් පිළිබඳව අපි තර්ක විතර්ක කොච්චර කරත් අපිට අය කරගන්න පුළුවන් තැන් ටික අපි හරියට කළමනාකරණය කළා නැහැ ඒක නිල් පාටද රතු පාටද කොළ පාටද කියලා දාලා නැහැ සියලු දෙනා යම් යම් කාලවල මේ රට පාලනය කරා හැබැයි එතෙන්ට අපිට ගලප ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ ඒ නිසා දැන් හරි මේ නිවැරදි විය යුතු තැන් ටික අපි නිවැරදි කරලා ඉදිරියට වැඩපිළිවෙල ගෙනියනවා නම් ඒක තමයි අපේ ඉලක්කය බවට පත් විය යුතුව තියෙන්නේ ඒ නිසා ගරු මුලාශ්‍රාර උඩ ගරු මන්ත්‍රීතුමිය අපි විශේෂයෙන්ම මේ කාරණාවත් එක්කම අපි සිහිපත් කරනවා අපි අද කතා කරන්නේ විදේශ සංචිත පිළිබඳව එදා ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් වෙනකොට 19 කතා කරේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රටේ පාතාලය පිළිබඳව මේ රටේ මද්දොර ඌදුර පිළිබඳව හැබැයි මතක තියාගන්න දෙසැම්බර් වෙනකොට අපිට හැමෝටම කතා කරන්න වෙන්නේ රටේ ආහාර අර්බුදයක් පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ වගාව පිළිබඳව කොතරම් ආහාර ප්‍රමාණයක් වී අස්වැන්නක් මේ රටේ ගබඩාවක් තියෙනවද කියන එක පිළිබඳව ඒ නිසා අපි ඒ වෙනුවෙන් මේකෙත් අපිට එදාට දෙසැම්බර් හරි ඊළඟ අවුරුද්ද වෙනකොට අපි තර්ක විතර්ක කරන්න නෙවෙයි අපි කණ්ඩායම හැටියට එකතුලා ඒකට අවශ්‍ය විසඳුම් ටික දැන් ඉඳලා හරි මේ පාර්ලිමේන්තුව එකතුලා සූදානම් කරන්න පුළුවන් නම් මාස 6කින් 8කින් යන අර්බුදයට හරි අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මෙතන මම අවස්ථාවක් කරගන්නවා ගරු මුදල් අමාත්‍යතුමාට ඒ වගේම අපේ මහ බැංකු අධිපතිතුමා වගේම විදේශ අපේ මුදල් අමාත්‍යංශ ලේකම්තුමාට මේ බාර දුර අවස්ථාවේ මේ වගකීම බාර අරගෙන මේ රට පෙළගස්සන්න එකතු වෙලා කටයුතු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු KPS කුමාර ශ්‍රීමන්තතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා
ගරු මූලාසන රෝඩ ගරු මන්ත්‍රීතුමියනි අද ඉතාමත් වැදගත් කාරණාවක් පාර්ලිමේන්තුවේ මේ විවාදයට ගන්න මොහොතේ විශේෂයෙන්ම අපේ ගෞරවනීය සූතිය ප්‍රතිමෙන් පුත කරන්න ඕනේ අලි සබ්රි නව මුදල් ඇමතිතුමාට මේ රටේ ඇතිවලා තියෙන ආර්ථික අර්බුදතාවය ඉතාමත් පැහැදිලිව විනිවිදභාවයෙන් අද මේ සමස්ත රටටත් අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අද අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා අපි දැක්ක පහුගිය කාලේ අපට මේ අර්බුදයේ පිළිබඳව අපි අවස්ථා ගණනාවකදී අහපුවාම අපට කිව්වේ මාසෙන් ඉවරනවා මාස දෙකෙන් ඉවරනවා මාස තුනෙන් ඉවරනවා අපි බලාපොරොත්තු තියාගෙන හිටියා මිසක් මේක මේ ආර්ථික අර්බුදයේ ප්‍රපාතයට වැටුණා හැබැයි අර්බුදයට විසඳුමක් ලැබුණේ නැහැ ඒ නිසා අද අලි සබ්‍රි ඇමතිතුමා ඉතාමත්ම වැදගත් විදිහට මේ පාර්ලිමේන්තුවට මේ අර්බුදයේ පිළිබඳව ඉතාමත්ම ඕනකමින් අර්බුදයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා අපි දන්නවා රට තුල අද උදේ ඉඳන් මේ පාර්ලිමේන්තුවේ කතා කළේ මේ ආර්ථික අර්බුදයත් එක්ක පැන නැගිලා තියෙන ඊළඟ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව ආර්ථික අර්බුදයක් කියන ඕනම රටක එන අර්බුදේ තමයි ඊළඟ අර්බුදේ තමයි සමාජීය අර්බුදේ දැන් අපි දැක්කා විශේෂයෙන්ම ඉන්ධන අර්බුදය ඊළඟට විදුලි අර්බුදය ඊළඟට ගෑස් අර්බුදය මේ අර්බුද නිසා ජනතාව අරගලයකට පත් වෙලා තියෙනවා රටේ දැවන්ත අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පෝලිං වල හිටපු ජනතාව තාමත් පෝලිං වල ඉන්නවා. ආණ්ඩුව හැටියට අපේක පිළි අරන් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ආර්ථික අර්බුදය නිසා බඩු මිල දැවන්ත විදියට ඉහළ ගිහිලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම ගරු මන්ත්‍රීතුමියනි රුපියල් 9000ක තෙල් ගහගෙන අනුරාධපුරේ ඉඳලා ආපු මම දැන් රුපියල් 19000ක තෙල් ගහන්න ඕනේ. සමේක ඉතාමත්ම උහුල ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අද මේ රටේ සමස්ත ජනතාව ඉන්නේ. සා ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනතාව පාරට බහින එක සාධාරණයි. අර ගෝල්පේස්සක ඉන්න තරුණයන් ඇත්තටම රටට ආදරය කරන තරුණයන් මේ ගෝල්පේස්සක ඉඳීම සාධාරණයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ තුල ඉඳගෙන දේශපාලන උමනාවට ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මෙවැනි දැවන්ත අර්බුදයක් තියෙන මොහොතක රට අරාජික කරන්න, ඒ වගේම අර බොරදියේ මාළු බා ගන්න ඒ ගෝල්පෙස්සක ඉන්න කණ්ඩායමකුත් ඔය අතරේ ඉන්නවා. අපි ඒ අය පිළිබඳව නෙමෙයි, හැබැයි ඇත්තටම මේ රටේ තරුණයන් හැටියට අලුත්ම ජෙනරේෂන් එක හැටියට ඒ තරුණයා ඒ ගෝල්පෙස්සකට වෙලා ඒ මේ රට පිළිබඳව කතා කරන එක ගැන අපි තුමන් ඒ තරුණයන්ට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. දැන් අපි මේ ප්‍රශ්නේ නිසාම ගරු මන්ත්‍රීතුමනි අපි 10 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ හර්ධ සාක්ෂියට එකඟව වැඩ කරන්න අපි කල්පනා කළා. අපි ගිය 19 වෙනිදා අපි අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම 21 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාටත් අපි ලිඛිතව දැනුම් දුන්නා අපේ තියෙන යෝජනාවලිය මොකක්ද කියන කාරණාව. ඒ සමග මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම කියන්න ඕනේ අද සමගි ජන බලවේගය අද කතා කරනවා විශ්වාසභංග යෝජනාවක් පිළිබඳව. අපිත් එකඟයි සමගි ජන බලවේගයට උදව් කරන්න. අපි අහනවා මොකද්ද වැඩපිළිවෙල, මොකද්ද වැඩපිළිවෙල? විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා පිස්සු වගේ ගෙනල්ලා විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුව වටන්න පුළුවන් නම් ඒකව ආණ්ඩුව ගන්නවද? ආණ්ඩුව ගන්න ඕන ආණ්ඩුව ගන්නවා කියන්න අපිට පුළුවන්. එතකොට මොකද්ද අපි කරන්න කියන්නේ? හැබැයි තියෙන ආණ්ඩුව වටලා විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩුවක් ගන්න නැත්නම් මොකටද විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ? ඒ නිසා අපි සමගි ජන බලවේගයේ නායකයන් අපි ඉල්ලීමක් කරනවා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අපි ලිඛිතව ඉල්ලුවා. අපි ලිඛිත ඉල්ලීමක් කරා ඔබ එන්න සාකච්ඡාවට ඇවිල්ලා මේ රටේ ජනතාවට ඇත්තටම ආදරේ නම් ඔබ මේ රටේ ජනතාවට ඇත්තටම ආදරේ නම් ඔබ එන්න ඇවිල්ලා සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතාවය පළ කරන්න. අපි අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් අපි ඉල්ලීමක් කරා ලිඛිතව. අපි සාකච්ඡා කරා. අපි කිව්වා මේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න නම් අපි හැම කෙනෙක්ම දන්නවා මේ මොහොත වෙනකොට මැතිවරණයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. අඩුම තරමින් මැතිවරණයකට ගියොත් කෝටි 1200ක්වත් වියදම් කරන්න ඕනේ. අල්පෙනිත්තක් ගන්න මහ භාණ්ඩාගාරේ ඩොලර් එකක් නැති මේ රටේ අපි කොහොමද මැතිවරණයකට යන්නේ? ඒ නිසා තමයි මේ රටේ සෛනිකායක මහා නායක හාමුදුරුවෝ කියන්නේ, මල්කම් කාදිල් මුනාස කියන්නේ, නීතිජ සංගමේ කියන්නේ, වෛද්‍යවරුන් කියන්නේ සර්වපාක්ෂික සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න, ඒකාබද්ධ ආණ්ඩුවක් හදන්න කියලා. ඒ මතේ තමයි අපි ඉන්නේ. අපි 10 දෙනෙක් ඉන්නේ මතේ. තවත් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ මතේ. ඒ නිසා පිස්සු වගේ විශ්වාසභංග යෝජනා කරනකොට අපි ඒකටත් උස්සන්න සූදානම් නැහැ කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. විශ්වාස දැන් අද රටට ගෑ ගහලා කියලා මේ මිලියන 220ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අත උස්සන්නලු. අපි අත උස්සන්න ලෑස්ති. හැබැයි පෙන්වන්න ඕනේ මොකද්ද වැඩපිළිවෙල. ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒක පරාජයට පත් කරු ආණ්ඩුව ගන්නවද? ආණ්ඩුවරන් ඉස්සරහට ආණ්ඩුව ගෙනියනවද? කොහොමද ඒ ගෙනින ආණ්ඩුවේ වැඩපිළිවෙල කියලා අපට කියන්න ඕනේ. එතකොට අපි අත උස්සනවා. එහෙම නැතුව පිස්සු වගේ විශ්වාසභංග යෝජනා ගෙනාවට කරු මන්ත්‍රීතුමියනි අපි ලෑසි නෑ ඒ වට අත උස්සන්න. හැබැයි අපි ඉල්ලීමක් කරනවා ඇත්තටම මේ රටට ආදරේ නම් ඔබලා එතර සමගි ජන බලවේගය වෙන්න පුළුවන්, එතන ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පක්ෂයක් වෙන්න පුළුවන්. ඇත්තටම ආදරේ නම් අද මේ රට ඉල්ලන මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න එන්න. අපි එතන තමයි අපි හිටගෙන ඉන්නේ. එතන හිටගෙන ඉන්න අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා ඇවිල්ලා මේ රටට වැඩපිළිලා අපි ඔක්කොම එකතු කරලා වැඩපිළිලක් ඉදිරිපත් කළා. අන්න ඒ වැඩි අපි කරමුයි කියන ආරාධනාව අපි නැවත නැවතත් අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නැතුව ආවට ගියාට විශ්වාසභංග යෝජනා ගෙනල්ලා ඒ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරලා මේ රට අරාජික කරන්න බෑ තවත් මේ වැටලා තියෙන තත්ත්වෙ නිසා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අපි දන්නවා අද අපේ සෞඛ්‍ය ඇමතුමා IMF එකට ගියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා එතුමා සාකච්ඡා කරනවා දැන් ඉස්සරහට මොකද්ද අපි කරන්න කියලා රටක් හැටියට මේ රට මූණ දෙන්නේ කොහොමද කියලා ඊළඟ ආර්ථික වැඩපිළිවෙලට ඒ සඳහා දෙන්න පුළුවන් සහයෝගය අපි හැම කෙනෙක්ම දිය යුතුව තියෙනවා මොකද මේක පුරවැසියෙක් කැඩෙන අපි කල්පනා කරොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැඩෙන නෙමෙයි මම පුරවැසියෙක් කැඩෙන කල්පනා කරනවා අනාගතයේ අපේ දරුවන්ට මේ රටේ අනන්‍යතාවයක් තිබිය යුතුයි අනාගතයේ අපේ දරුවෝ කොහටද යන්නේ කියන කාරණාව පිළිබඳව අපි සිතිය යුතුයි ඒ නිසා පුරවැසියෙන් හැටියට අපි සිතනවා නම් අපට වගකීමක් අපට යුතුකමක් තියෙනවා අපට වගකීමක් යුතුකමක් තියෙනවා අපි අපිටත් අපේ රෝහණ බණ්ඩාර මන්තුමා කිව්වා වගේ ඔබත් අනුරාධපුරේ මාත් අනුරාධපුරේ අපිටත් වේදනයි අපේ ගොවියෝ පිළිබඳව අපි කතා කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි හැබැයි කණ්ඩායම් රැස්වීමේ කතා කරලා ඒ කතාවට ඒ කණ්ඩායම් රැස්වීමලදී අපි ඉල්ලීම් ප්‍රධාන වශයෙන් ප්‍රබල ඉල්ලීම් කරා නමුත් ඒවට අපට උත්තර ලැබුණේ නැහැ හැබැයි අපි උඩබලහින් කෙල ගැහුවේ නැහැ මාධ්‍යට ඇවිල්ලා මේක මේක කිව්වේ නැහැ රටේ ජනාධිපතිවරයා එහෙම නැත්නම් රටේ රාජ්‍ය නායකයා ගත්ත තීන්දුවට අපි එකඟතාවය පළ කරලා අපි යම් නම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඒක සාර්ථක කරන්න හැබැයි අපි නැවතත් කියනවා දැන් අදත් ඒකයි අද අපි දන්නවා මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම ගිය සතියේ කණ්ඩායම් රැස්වීමේ ජනාධිපතිවරයා කිව්වා හෙක්ටයාර් 35000කට වැඩිය මේ වෙන වගා කරලා තියෙනවා හැබැයි දැන් පොහොර ඕනේ මොන විදිහෙන් හරි අපිට පොහොර ටික දෙන්න කියන අපේ ඉල්ලීම ප්‍රබල ලෙස අපි එදත් කතා කරා ඒ නිසා අද කුෂිකාර මහත්තුමා ජානක වක්කුඹර මහත්තුමාට පත් වෙලා ඉන්නවා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න මොන විදිහෙන් හරි රසායනික පොහොර ටිකක් ලබා දෙයි කියලා හැබැයි එහෙම නොදුන්නොත් නැවතත් වෙන්නේ අපට ගිය මාස් කන්නේ වෙච්ච දෙයමයි අපි බලාපොරොත්තු වෙන ඒ ඉලක්කයට යන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා මේවා තමයි අපි කරපු වැරදි හැබැයි මෙවලේ අපි පිළිගන්න ඕනේ වැරද්ද පිළි අරගෙන තියෙනවා ඒ නිසා අපි විශේෂයෙන්ම විශ්වපක්ෂෙන් ඉල්ලීමක් කරනවා වැරද්ද පිළිගැනීමත් බොහොම සානුකම්පිත සිටීමට කාරණාවක් හැටියට ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි අපේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම මේ ජනතා අරගලය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කළ යුතු කාරණාවක් මොකද මේ වෙනකොට
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
හරි මේ ජනතා අරගලය පිළිබඳව අපි නිරන්තරයෙන් සිටු යුතු කාරණාවක් තියෙනවා ආණ්ඩුවක් හැටියට අපිට මේකට අස්කම් පියාගෙන ඉන්න බෑ කරු මන්ත්‍රීතුමීනි ඒසත් පුළුවන් තරම් ඉක්මනින් මේ ජනතාවගේ අරගලය අවසන් කළ යුතුව තියෙනවා ඒස අපි ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා අපි ඉල්ලන සර්වපාක්ෂික ඒකාබද්ධ ඒ හදන්න හදන ආණ්ඩුව අනිත් පක්ෂ 11ත් ඒකට එකගතාවය පළ කරලා තියෙනවා ඒස අපි ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවේ වගකීම තමයි සමග ජන බලවේගත් එක්ක සාකච්ඡා කිරීම ආණ්ඩුවේ වගකීම තමයි ජනතා විමුක්ති වෙනුවෙනුත් එක්ක සාකච්ඡා කිරීම සහ අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කිරීම ආණ්ඩුවේ වගකීම ඒ නිසා ඒ වගකීම අතට අරගෙන ආණ්ඩුව හැටියට ආණ්ඩුවේ ඔය අපි කියන අපි හැමෝම කියන කාරණාව තමයි ආණ්ඩුවත් මේ වෙලාවේ නම්මශීලී විය යුතුයි කියන කාරණාව. එහෙම නම් නම්මශීලී වෙලා මේ හදන්න අපි අපේ ඉල්ලන මහා සංග්‍රහත්නේ ඉල්ලන අපි හැමෝම කතා කරන්නේ ඒකපාර්ශ්වික එහෙම නැත්නම් සර්වපාක්ෂික ඒකාබද්ධ ආණ්ඩුව නිර්මාණය කරන්නට ආණ්ඩුවෙත් වගකීමක් තියෙනවා. ආණ්ඩුවත් ඒ පිළිබඳව කටයුතු කළ යුතුයි කියන ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම අද අපි විශේෂම ස්තුතිවන්ත වෙනවා අපේ මුදල් අමාත්‍යතුමාට ඒ වගේම ඉතාමත් හොඳ මහ බැංකු අධිපතිවරයෙක් පත් කරලා තියෙනවා මහ බැංකුවට මුදල් ලේකම්වරයෙක් පත් කරලා තියෙනවා අපි විශ්වාස කරනවා මේ අර්බුදය මොන විදියෙන් හරි සමනය කරගෙන අපිට යන්න පුළුවන් වෙයි කියලා මේ ශක්තියත් එක්ක ඒ ශක්තියට අපි ඉල්ලන අපේ යෝජනාවලිය ඒ යෝජනාවට සියලු දෙනා කන් දීලා ඒකට ඒක කරන්න කියලා ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මහන්සියෙන් බොහොම ස්තුති
බොහොම ස්තුති ගරු හර්ෂණ සපුන් රාජකන්ද මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා
ඔබත් ස්තුති මුලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි අද අපේ රටේ මේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ඉස්සල්ලාම කියන්න අවශ්‍යයි අලි සබ්‍රි අමාත්‍යවරයා අද කරපු ප්‍රකාශය අද වර්තමාන තත්ත්වය ඒක ඇත්ත ඇතිසැටියෙන් කියවීම පිළිබඳව අපි සතුටු වෙනවා නමුත් ඒ ඇත්ත ඇති සැටියෙන් කියවීම ප්‍රමාණවත් නෑ. ඒ මොකද මේවට කවුද වග කියන්නේ? මේ අද වෙලා තියෙන අර්බුදයෙන් මේ රටේ මිලියන 22ක ජනතාව දුක් විඳිනවා. ඒකට වග කියන්නේ කවුද? ඒකට දේශපාලන අධිකාරිය කවුද? මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමාද? ඊට කලින් කටයුතු කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාද? අජිත් කිවාඩ් කබ්‍රාල් මුදල් අමාත්‍යවරයා හැටියට ගත්ත තීන්දුව තීරණද? එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයේ අධිපතිවරයා හැටියට ගත්ත තීන්දුව තීරණ නිසාද? ජනාධිපතිවරයා නිසා මේ පොහොර ප්‍රශ්නය ඇතුළු ඒ ප්‍රශ්න ගණනාවක් නිසා මේ ඇතිවෙච්ච අර්බුදය නිසාද? මෙන්න මේ ගැන අපි පාර්ලිමේන්තුව හැටියට අපිට වගකීමක් තියෙනවා. මම කථානායකතුමාට යෝජනා කරනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඒ වැරදිකරුවන්ටත් දඬුවම් ලබා දිය යුතුයි. එහෙම නැතුව ඔව් අපි වැරද්දක් කරා මේ අපිට කනගාටු වෙනවා කියලා කිව්වට ඒක මේ ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි. අපි වැරද හඳුනාගත යුතුයි. ඒ හඳුනා ගැනීම පිළිබඳ සතුටුයි. මොකද මීට කලින් අය වැරද්දක් වෙලා තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද කියන එකවත් ප්‍රකාශ කරේ නැහැ. හැම වෙලේම අපෝ අපිට ඕන තරම් ඩොලර් තියෙනවනේ. ඉන්ධන අර බවුසර් ඇවිල්ලා ආපහු හැරිලා යනවා කියනවා. මෙන්න මේ වගේ මහා අද්භූත කතා කිව්වේ. ඒ පිළිබඳව තමයි අද මේ පාර්ලිමේන්තුවේ පිටත ඉන්න ජනතාව මේ පාර්ලිමේන්තුව කෙරෙහි වෛරයෙන් බලන්නේ. මොකද ඒ ප්‍රශ්නේ හඳුනාගත්තේ නැති නිසා ඒ ප්‍රශ්න පිළිබඳව අවධානයක් යොමු කරේ නැහැ. හරි. දැන් අපි මේ ප්‍රශ්නේ හඳුනාගෙන තියෙනවා. දැන් මේ ප්‍රශ්නයත් එක්ක දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. අද දේශපාලන අර්බුදයයි ආර්ථික අර්බුදයයි දෙකක් මේ රටේ විසඳන්න තියෙනවා. ඒතකොට ආර්ථික අර්බුදය විසඳ ගැනීමට දේශපාලන අර්බුදය විසඳාගත යුතුමයි. ඒ දේශපාලන අර්බුදය විසඳා ගන්න නැතුව IMF එක තියා කවුරුත් සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඒතකොට මේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට මේ ආණ්ඩුවට මුළු රටම මේ ජනාධිපතිවරයා මුළු රටම කියන්නේ මොකද්ද? ගෝටා ගෝ හෝම්, රාජපක්ෂස් ගෝ, මේ ආණ්ඩුවට ගෙදර යන්න, මේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. එතකොට මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට ගෙදර යන්න මේ රටේ හැම පුරවැසියෙක්ම වාගේ දැන් එළියට බහැලා කියනවා. මේ රටේ ඉන්න පුරවැසියන් පමණක් නෙමෙයි මේ ලෝකේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ, ලෝකේ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකිකයෝ අද එළියට බහැලා කියනවා මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. හැබැයි මේක අර ඇස් පේන්න නැති, කන් ඇහෙන්න නැති පාලකයන් ටිකට මේ වගේ මේ චෝදනා කරත්, මේ වගේ විරෝධතාවයන් කරත් ඇහෙන්න නැතුව, පේන්න නැතුව වගේ ඉන්නවා. අන්න ඒකට තමයි දැන් තවත් වෛරය වැඩි වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුවට අපිට වාහනයක් යන්න බෑ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි ජනතාවගේ අදහස් ගන්න එන්න විදියක් නැති වෙලා තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව වට කරලා, මේ පාර්ලිමේන්තුව වට කරන්න හේතුව තමයි මේ ආණ්ඩුව, මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒතකොට මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැතිවීම තමයි අද තියෙන ලොකුම ගැටලුව. ඒතකොට අපි ඒක විවස්ථානුකූලව මම ඉතා සතුටු වෙනවා. ඒ වගේම ඉතාම කනගාටු වෙනවා අද මේ පොලිසිය දේශපාලනීකරණය කරලා අර අහිංසක විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්න යනවා. ඒක ඒකට විරුද්ධව අපේ සමග ජන බලවේගයේ ඒ සියලුම නීතිඥ සහාය ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි සතුටු වෙනවා බා ඇසෝසියේෂන් එක, නීතිඥ සංගමය ඊට ඉදිරිපත් වීම පිළිබඳව. මොකද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ඒ වගේම අපි ඒ විරෝධතාකරුවන්ටත් කියනවා ඒක සාමකාමීව ඒ විරෝධතාවයන් කටයුතු කරන්න කියලා. අපි මේ විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ විරෝධතාකරුවන්ගේ ඒ අරගලය කරන සියලු දෙනාගේම අදහස් තමයි සමගි ජන බලවේගය මේ පාර්ලිමේන්තුව තුලදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකයි තමුන්නාන්සේලා කියනවා අපිට අන්තර් පාලනයකට එන්න කියලා, මේ ආණ්ඩුවට එන්න කියලා. හැබැයි මුළු රටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වෙන්න නම් අපිට පුළුවන්ද ඒ ඒ මතයට විරුද්ධව ඇවිල්ලා මැති ඇමතිකම් ගන්න. අපි ඒ කටයුත්ත කරන්නේ නැහැ. අපි සූදානම්, අපි මේ වගකීම ගන්නවා. අපිට හොඳ නායකයෙක් ඉන්නවා, අපිට හොඳ කණ්ඩායමක් තියෙනවා. අපි ඒ වගකීම ගන්න සූදානම්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස් වෙන්න ඕනේ, මහින්ද රාජපක්ෂ ඉල්ලාස් වෙන්න ඕනේ, මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ. එහෙම කරෝතින් අපි ගන්නවා. ඒ කටයුත්ත කරන්නේ නැති නිසා තමයි අපි ඊයේ කතානායකතුමාට විශ්වාස භංග යෝජනා දෙකක් ඉදිරිපත් කරේ. විශ්වාස භංග යෝජනා දෙකක්, එකක් ජනාධිපතිවරයාට විරුද්ධව, අනිත් එක අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට විරුද්ධව. අපි දේශපාලන ස්ථාවරත්වය ලබා ගන්න අපි කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා හැකි ඉක්මනින් හෙටම, පුළුවන් නම් හෙටම මේ විශ්වාස භංග යෝජනා ක්‍රියාත්මක කරන්න ඒකට අවස්ථාව ලබා දෙන්න. මම දන්න තරමට දින පහක කාලයක් ඕනේ. ඒ දින පහක කාලය ලබා ගන්න කටයුතු කරන්න. ලබන සතිය පාර්ලිමේන්තු සතියක් නෙමෙයි කතානායකතුමනි, ලබන සතිය පාර්ලිමේන්තු සතියක් කරන්න. මේ මුළු රටම බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ විසඳුමක් ලැබෙනකම්. අපිට අයවැයේදී මාසයක් එක දිගට සෙනසුරාදා දවසේ වුණත් අපි පාර්ලිමේන්තුව තියෙනවා නම් මේක අයවැයට වඩා අත්‍යවශ්‍ය කාරණාවක්. මං කියන්නේ අයවැය අත්‍යවශ්‍ය නැහැ කියලා. නමුත් ඒ වගේම අත්‍යවශ්‍යයි දැන් මේ අර්බුදයෙන් මේ ප්‍රශ්නය විසඳ ගන්න. එහෙනම් ලබන සතියේ නිමාඩු කර ලබා දෙන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ කැපකිරීම කරන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි, තමුන්නාන්සලා කියනවා නම්, මේ රටේ ජනතාව කියනවා නම් මේකට විදමක් යනවා කියලා, අර කැන්ටින් එක වහලා දාන්න. කැන්ටින් එක ඕනේ නැහැ. කෑම නැතුව වුණත් අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක නිසා මේ කැන්ටින් එකේ දවල් කෑම තේ ඒව මොනවත් ඕනේ නැහැ. ඒ කැපකිරීම අපි කරන්න. හැබැයි පාර්ලිමේන්තුව ලබන සන්දහා ඉඳන් සිකුරාදා දවසේ තියලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න. මේ ප්‍රශ්නේ තව මගහරින්න එපා. තවත් සතියකට තව කල් දාන්න එපා. මේ තවත් සතියකට කල් දාම් මොතින් අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව, මේ ප්‍රජාතන්ත්‍රවාදී රැකදෙන පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසය මේ රටේ ජනතාවට නැති වෙනවා. මේ රටේ ජනතාවට මේ ආවේගීකයත් එක්ක මේකට ලොකු ගැටලුවක් වුණොතින් මේ සදාකාලීනව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. ඒකින්ද කතානායකතුමාට විශේෂ වගකීමක් තියෙනවා. විශේෂ වගකීමක් තියෙනවා. අපි සඳුදා දිනේ අඟහරු වදින් ලබන මුළු සතියම පාර්ලිමේන්තුව තියාගමු. පාර්ලිමේන්තු තියාගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න. මොකද මේ කොච්චර අරගල කරත්, කොච්චර විරෝධතාවයල් කරත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විවස්ථානුකූලව. ඒ ප්‍රශ්නේ විසඳන්න විවස්ථානුකූලව විසඳන්න නම් මේ පාර්ලිමේන්තුවේ විසඳුම ගේන්න ඕනේ. අපි බලමු අපි විශ්වාස භංග යෝජනාවක් ගේනකොට, ඒ විශ්වාස භංග යෝජනාව බාර දීලා තියෙනකොට ඒක කතානායකතුමාගේ මේ ආණ්ඩුවේ වක්කීමක්, ඒකට ප්‍රමුඛත්වය ලබා දෙන එක. ඒකට ඊට ප්‍රමුඛත්වය ලබා දීලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුවට විශ්වාසයක් තියෙනවද නැද්ද කියන එක අපි කටයුතු කරමු. සමගි ජන බලවේගය, ද්‍රවිඩ සන්ධානය, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විශාල පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානම් වෙලා තියෙනවා අද මේ විශ්වාස භංගයට සහයෝගය ලබා දෙන්න. මේ ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. මේ මුළු රටම බලාගෙන ඉන්නවා මේ කවුද පාර්ලිමේන්තුවේ, කවුද පාර්ලිමේන්තුවේ මේ රාජපක්ෂ ආණ්ඩුව රැකින්න ඉන්නේ, මේ රාජපක්ෂ ආණ්ඩුව රැකලා ගෙදර එනවද ගමට එනවද කියලා බලාගෙන ඉන්නේ. ඒකින්ද අද ඇමතිවරුන්ට ලොකු ගැටලුවක් තියෙනවා. තමන්ගේ ගමකට යන්න, තමන්ගේ මගුල් ගෙදරට යන්න, මල ගෙදරට යන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඒකින්ද මේක තව කල් අරින්න බෑ. තමුන්නාන්සලා දන්නවා අද අලි සබ්‍රි අමාත්‍යවරයා කිව්වා මිලියන 50ක US ඩොලර් මිලියන 50කට වඩා අඩු සංචිත ප්‍රමාණයක් තියෙනවා කියලා. අද US ඩොලර් මිලියන 50ක සංචිත ප්‍රමාණයක් තියෙන එකට හේතුව කවුද? තමුන්නාන්සලා දන්නවා මේකෙන් අපිට අපේ අහිංසකම දුප්පත්ම අපේ සහෝදර සහෝදරිය දෙමාපියන්ට තමයි මේකේ ප්‍රශ්න ඇති වෙන්නේ. මේ ඖෂධ ටික දැන් තව අමාත්‍යවරු කියනවා, සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා තව මාස 3ක් විතර යනවලු ඖෂධ ටික ප්‍රමාණවත් විදිහට ලබා ගන්න. එතකොට මේ මාස 3ේ මිය යන අයට කවුද වග කියන්නේ? මේ මාස 3ේ අපේ දෙමාපියෝ වෙන්න පුළුවන්, අපේ දූ දරුවන් වෙන්න පුළුවන්. මේ අයට බෙහෙත් ටික නැතුව මිය ගියොතින් කවුද වග කියන්නේ? මේ රාජපක්ෂ ආණ්ඩුවද වග කියන්නේ? ඒක හින්දා කරුණා කරලා මේක තව කල් මරන්න එපා. මේ අවස්ථාවේ
උපරිම
ප්‍රයෝජනය අරගෙන ලබන සතිය පුරාම හරි පාර්ලිමේන්තුව තියලා මේකේ අවසන් කර අවසන අවසානයක් දකින්න මුල් රටම බලාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. අසංක නවරත්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ මිනිත්තු 8ක කාලය.
බොහොම ස්තුතියි. මුලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද මුදල් අමාත්‍යතුමාගේ ප්‍රකාශයත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විවාදයට එක් වෙමින් අපිට අද කතා කරන්න වෙලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අර්බුදයට අපි ලක් වෙලා ඉන්න මොහොතක. විශේෂයෙන්ම ඉතිහාසයේ දැඩි ආර්ථික අර්බුදයකින් දැඩි පීඩනයකින් ජනතාව ජීවත් වෙන මොහොතක තමයි අද අපි පාර්ලිමේන්තුවේ මේ විවාද වලට එකතු වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ 2021 අවුරුද්දේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1,400 ආසන්න ප්‍රමාණයක්. හැබැයි රාජ්‍ය වියදම ගත්තහම 3,000,000 පැනලා. එතකොට අපිට ආදායම වගේ 2.5 ගුණයක වියදමක් දරමින් තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ රාජ්‍ය ආදායමෙන් 200ක් විතර, ඒ කියන්නේ 2,800ක් විතර බිලියන වියදම් කරනවා මේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්න, ඊළඟට සහනාධාර ගෙවන්න, සමෘද්ධි මුද්දර ඇතුළු අනෙකුත් සහනාධාර කටයුතු වෙන. ඒ වගේම පරිණඩි ගෙවන්න මේ ආණ්ඩුවේ ආදායමෙන් 58%ක් වාගේ විශාල වියදමක් දරමින් රටේ ආර්ථිකය බොහොම නරක තැනක තියෙන මොහතක තමයි මේ අර්බුදය උත්සන්න වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ විදියට, වගකියතු ජනතා නායකයෝ විදියට මේ අර්බුදය උත්සන්න වෙලා දීර්ඝ කාලයක් තිස්සේ අපි පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදලා විවාද කරගන්නවා පමණයි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මීට වඩා සංවේදී වෙලා ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන්න, මේ අර්බුදයෙන් රට ගොඩනගන්න අපි අපේ දායකත්වය දුන්නද කියන කාරණාව හෘද සාක්ෂියට අනුව කල්පනා කරන්න ඕන යුගයක තමයි අපි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොජන පෙරමුණ කියන සන්ධානයේ පෝට්ටුව ලකුණින් අපි තරඟ කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පෞගේ කාලේ පුරාම දේශපාලන පක්ෂ විදියට සන්ධානයේ අපි විවිධ උත්සාහයන් ගත්තා. පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව තීරණ නිවැරදි කරන්න. නමුත් ඒක අවසානයේ පුපුරලා ගිහිල්ලා අපි මන්ත්‍රීවරු 40කට ආසන්න ප්‍රමාණයක් අපි දැන් විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරනවා. අපි මේ අර්බුදය මීට කලින් දැක්කා. අපි මහ බැංකුවේ සමහර අපිට හිතවත් නිලධාරීන් මීට පෙර අවුරුද්දකට විතර කලින් අපිට මේ අර්බුදය මේසා විශාල මට්ටමකට එනවා කියලා අපිට දැනුම් දුන්නා. අපි ඒ අනුව අපේ පක්ෂ නායකයෝ කැබිනට් මණ්ඩලයේ තුලත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම තුලත් අපි විවිධ අවස්ථාවන්වල මේ යන පාර හරිනෑ, මේක නිවැරදි කරගන්න ඕනේ කියන අදහස අපි ඉදිරිපත් කළා. නමුත් සමහර වෙලාවට ඒ අපේ අදහසට කැඳුන්නේ නැහැ. අපිට ඩොලර් ප්‍රශ්නයක් නැහැ. අපිට ආර්ථිකයේ අමාරුකමක් නැහැ. මේක විසඳගන්න පුළුවන් කියන පණිවිඩය තමයි හුඟක් වෙලාවට අපිට ලැබුණේ. නමුත් අද මහජනතාව විශාල පීඩාවක මූණ දීලා ඉන්නවා. ඔවුන් පාරට බැහැලා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ආණ්ඩුවට, ඒ වගේම පාර්ලිමේන්තුවේ 225ට ගෙදර යන්න කියන සටන් පාඨය ඉදිරියට අරගෙන ඇවිල්ලා මිනිස්සු විශාල අරගලයක් කරන මොහොතක්. ඉතින් අපි විපක්ෂයේ ස්වාධීන වෙච්ච අපේ කණ්ඩායම විශේෂයෙන් අපි දේශපාලන පක්ෂ 11ක් විදිහට කටයුතු කරමින් ඊට පස්සේ ශ්‍රී ලංකා පොජන පෙරමුණෙත් කණ්ඩායමක් සම්බන්ධ කරගෙන පෞගිය සති 2-3 කාලය තුළ අපි ලියවිල්ලක් හැදුවා. අපි යෝජනාවලියක් හැදුවා ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්නට නම් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකට වැඩ කරන්නට ඕනේ. එකට වාඩි වෙලා සාකච්ඡා කරන්නට ඕනේ මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ගන්නට මොනවද කියන කාරණාව. ඒවනු අපි යෝජනා කරා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ යෝජනාවලිය ජනාධිපතිතුමා පිළිගත්තා. ජනාධිපතිතුමා පිළි අරගෙන මේ කටයුත් ඉස්සරහට ගෙනියන්න කියන සාකච්ඡාව අපිට පැවරුවා. අපි සමග ජන බලවේගයත් එක්ක සාකච්ඡා කරා, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා කරා, විපක්ෂයේ අනෙකුත් සියලු දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කර අවස්ථා ගන්නවා. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි ඔවුන්ට ඌමනාවක් නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න. ඇතම් පක්ෂ නායකින්ට ඌමනාවක් නැහැ. ඔවුන්ට පේනවා ඊළඟ මැතිවරණයක් තියලා ඒකෙන් තමන්ගේ දැන් තියෙන മന്ത്രി සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්කම තියෙද්දි අපි මොකටද මේ අර්බුදේ විසඳන්න දායක වෙන්නේ? අපි මොකටද මිනිසුන්ට මේ වෙලාවේ සහන දීලා අපිට ලබා ගන්න තියෙන മന്ത്രിකම් ප්‍රමාණය අඩු කරගන්නේ කියන දේශපාලන බල අරගලයක ඔවුන් කටයුතු කරනවා මිසක් රටේ මේ මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී වෙලා
මුතුමාට මිනිත්තු දෙකක කාලයක්
ඔවුන්ට කඩිනමින් ලබා දෙන්න තියෙන විසඳුම් පිළිබඳව ඔවුන් ප්‍රසෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එනිසා අපි නැවත වතාවක් අපි ඉල්ලා හිටින්නේ පෞගිය සති දෙකේ අපි සාකච්ඡා කරපු පරිදි අපි සමග ජන බලවේගී අපේ ගරු මන්ත්‍රීතුමාලා මෙතන රැඳිලා ඉන්නවා. ඔබතුමාලා හෘද සාක්ෂියට එකඟවද මැතිවරණයකට යන්න සූදානමින් ආණ්ඩුවට විරුද්ධව මේ විශ්වාස මංගේ ගේන්නේ? මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ මැතිවරණයක් නෙමෙයි. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ ඉන්ධන ප්‍රශ්නෙට විසඳුමක්, තමන්ගේ වැඩි වෙච්ච ආහාර ද්‍රව්‍ය වලට සහන මිලක්, තමන්ගේ ගෑස් ප්‍රශ්නෙට විසඳුමක්. මේ මූලික අවශ්‍යතා ටික සපුරලා මේ රට දේශපාලන වශයෙන් ස්ථාවර කරලා දෙන්න, ආර්ථික වශයෙන් ගොඩනගන්න, රට ගොඩනගන්න කියන දායකත්වය තමයි මිනිස්සු ඉල්ලන්නේ. එනිසා පාර්ලිමේන්තුවේ මේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා වහාම සර්වපාක්ෂික ජාතික එකකතා ආණ්ඩුවක් හදන්න ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණත් එකඟ වෙලා තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයේ අනිත් ප්‍රධාන පක්ෂවලටත් අපි ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ මේ ජාතික වගකීමට අපි එකතු වෙන්න ඕනේ. මේ වගකීම අපින් මගහැරුණොත් අපිට අනාගතයේ දේශපාලනය කරන රටක් ඉතුරු වෙන රට ගිනිබත් වෙනවා, රට ප්‍රචණ්ඩත්වය කරා යනවා. මේ පාරට බැහැලා ඉන්න මිනිස්සු ටික ගෙදර යවලා ඒ මිනිසුන්ගේ අවශ්‍යතා ටික ඉෂ්ට කිරීම සඳහා අපි සියලු දෙනා එකට කැප වෙන්නට ඕනේ මොහොතක්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා පෙළ ගැහෙමු. අපි පාර්ලිමේන්තුවේ දෙපැත්තට වෙලා ඉතිහාසයේ මෙහෙමයි මෙහෙමයි කියන සාකච්ඡා කළ යුතු යුගයක් නෙමෙයි මේක. අපිට අලුතෙන් හිතන්නට ඕන යුගයක්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකට එකතු වෙමු කියන ආරාධනාව මේ වෙලාවේ කරනවා. ඒ ආරාධනාව පිළිගැනීම සඳහා මං හිතනවා සමග ජනබලවේගයේ හුඟක් ගම්මට්ටමින් ආපු මේ බිමට වග කියන මන්ත්‍රීවරු සැදී පැහැදී ඉන්නවා. නමුත් නායකත්වයට මේ පිළිබඳ තවමත් හරි වැටහීමක් නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණටත් සමග ජනබලවේගයට නැවත වතාවක් මේ පිළිබඳව හිතන්න කියන ඉල්ලීම කරමින් මේ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනිහිල්ලා ඉතාම කඩිනමින් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අපි මැදිහත් වෙමු කියන කාරණාව මතක් කරමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඉසුරු දොඩංගොඩ මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමීනි, මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම ඔබතුමියට. විශේෂයෙන්ම අද දිනේ ගරු මුදල් අමාත්‍යතුමන් ඉදිරිපත් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් වෙන මේ විවාදයට එකරාශි වෙන්නට මා වෙත කාලය ලබා දීම පිළිබඳව මෙතන අපි ඉතිහාසය ඉතාමත්ම තීරණාත්මක තැනක ගත කරමින් ඉන්න මොහොතක්. විශේෂයෙන්ම අපි දන්නවා ආර්ථිකමය වශයෙන් අපි රටක් විදියට, රජයේ විදියට, ජනතා විදියට මේ පවතින ආර්ථික තත්ත්වයෙන් ගොඩේම සඳහා අපි සියලු දෙනාම සටන් කරමින් සිටින මොහොතක් කියන කාරණේ විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි. ඉතින් මේ ගැන පැහැදිලි විග්‍රහයක් තිබෙන සැබෑ තත්ත්වය පිළිබඳව, මේ වෙනකොට ආර්ථිකයේ තියෙන සැබෑ තත්ත්වය පිළිබඳවත්, මේ තත්ත්වයෙන් ඉදිරියට යාම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ගරු මුදල් අමාත්‍යතුමන් අද දිනේ මේ ගරු සභාව දැනුවත් කිරීමක් සිදු කරා. අපි දන්නවා මේ ආර්ථික අර්බුදය දීර්ඝ කාලීනව අපේ රටේ ආර්ථිකයට බද්ධ වෙච්ච කරුණු කාරණා ගණනාවක් දීර්ඝ කාලයක් පුරා එකතු වීමත්, ඒ වගේම තමයි පසුගිය මෑත කාලේ කොරෝනා අර්බුදය වේවා ලෝකයේ ඇති වූ අනිකුත් තත්ත්වයන් මේ සියල්ල එකට ගොනු වීමෙන් පසුව තමයි මේ අර්බුදය මේ ආකාරයේ බොහොම නරක තැනකට පැමිණී කියන කාරණේ විශේෂයෙන්ම අපි දන්න කියන කාරණයක්. අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේදී මේ අර්බුදය ගැන එකිනෙකාට චෝදනා කිරීමෙන් බැහැර වෙලා ප්‍රථමයෙන්ම අපි කළ යුතු කාරණේ තමයි මේ අර්බුදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. මම විශ්වාස කරනවා මේ වෙනකොටත් මුදල් අමාත්‍යතුමන් රජයේ විදියටත්, ඒ වගේම මහබංක අධිපතිතුමා ඇතුළු පිරිසත් ඒ ක්‍රියාමාර්ග ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරනා වගේම ඉදිරියේදීත් යම් අසීරු ක්‍රියාමාර්ගයන් අපට ගන්න සිදුවෙනවා නම් ආර්ථිකය සම්බන්ධ ඒ තීන්දුව తీරන සඳහාත් රටේ ජනතාව දැනුවත් කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවායි කියන කාරණය. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා ධනාත්මක බව ගරු අමාත්‍යතුමන් මේ ගරු සභාවට සඳහන් කළා. නමුත් අපි විශ්වාස කරන අපිට මේ වෙනකොට තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි මේ සාකච්ඡාවල ප්‍රතිඵල ලැබෙන්න යන මාස කීපය තුල අපි රටේ ජනතාවගේ මූලිකම අවශ්‍යතා සපුරමින් ආර්ථිකල කළමනාකරණය කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි මා දකින ආකාරයට මේ එන ඉදිරි මාස කීපය තුල අපි ආර්ථිකය කොයි ආකාරයෙන්ද කළමනාකරණය කරගන්නේ කියන එක තමයි මේ වෙනකොට අපිට තියෙන ප්‍රධානතම අභියෝගය. මේ වෙනකොටත් අපි දන්නවා ඉන්දියාවෙන් ඉන්ධන සඳහා ලැබී තිබෙන ක්‍රෙඩිට් ලයින් එක, වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඖෂධ, ගෑස් ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යන වියදම කළමනාකරණය කිරීම වගේම ලෝක බැංකුවෙන්, ඒ වගේම අනිකුත් ආයතන සහ රටවලින් අපිට ලැබෙන උදව් නියමාකාරයෙන් කළමනාකරණය කරගෙන ඉදිරි මාස කිපෙදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවායි කියන කාරණේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරන්න සිදු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා බිලියන 51කට ආසන්න අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා කටයුතු කිරීම වගේම ඉදිරියේදී අපි විශ්වාස කරන රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී දීර්ඝකාලීන ඇතිවන බලපෑම්, ඒ වගේම රටක් වශයෙන් අපිට දැරිය හැකි කළමනාකරණය කරගැති ප්‍රමාණය වගේම හදිසි තත්වයකදී අපි රටක් විදිහට මේවා කළමනාකරණය කරගන්න ආකාරය පිළිබඳවත් මම විශ්වාස කරන අපි නිවැරදි නිගමනයන්ට ඇවිල්ලා අපි ඒ තීන්දුව తీරන ගැනීම අපි සිදු කළ යුතුයි කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම තමයි රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට්. එහෙම නැත්නම් අපි යම් දෙයක් වෙනුවෙන් කරන ආයෝජන කොයි ආකාරයෙන්ද එක් එක් ශේෂ්ත්‍රයට ලැබෙන ප්‍රයෝජන පිළිබඳවත් අපි කල්පනාකාරී විය යුතුයි. සෑම ශේෂ්ත්‍රයක් වෙනුවෙන්ම අපි යම් ආයෝජනයක් ප්‍රවාහන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, අධ්‍යාපන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, මේ සෑම ශේෂ්ත්‍රයක් වෙනුවෙන්ම අපි කරන ආයෝජන නැත්තම් කරන මුදල් වියදම් කිරීම සඳහා මොන විදිහේ ප්‍රතිඵලද රටට ජනතාවට සහ සමස්තයක් විදිහට මේ ජාතියට ලැබෙන්නේ කියන කාරණය ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වීම ඉදිරි කාල සීමාවෙදී මම විශ්වාස කරන අපි සිදු කළ යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ ගැන අපි බොහොම අනාගතවාදී දැක්මක් ඇතිව කටයුතු කිරීම වැදගත්. ඒ වගේම තමයි රටේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉතා විශාල බව අප දන්න කියන කාරණයක්. මොන දැන අද දිනේ මේ අපිට ලබා දීලා තියෙන වාර්තාවෙත් සඳහන් වෙන කාරණේ තමයි the government's total expenditure was 2.4 times higher than the revenue of the government. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ වියදම් ඉතාමත්ම අධිකයි අපි ලබන ආදායමට වඩා. ඉතින් මේ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා අපිට ආදායම් සහ වියදම් අතර පරතරය කළමනාකරණය කර ගැනීම සඳහා තීන්දුව తీරන ගැනීමටත් සිදු වෙනවා විශේෂයෙන්ම අපි සීපත් කළ යුතුයි. ඒ වගේම තමයි අපේ රටේ භාණ්ඩ ආනයනය සඳහා විශාල මුදලක් අපිට වැය වෙනවා අපි දන්න කියන කාරණයක්. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන නිසා මම විශ්වාස කරනවා ඒ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයත් මේ ආර්ථික අර්බුදය මේ තැනට ඒම සඳහා දීර්ඝකාලීනව සිදු වූ කාරණයක්. ඒ නිසා ඒ ගැනත් අපි ඉදිරි කාල සීමාවේදී විශේෂයෙන්ම මේ தත්ත්වය පාලනය කරගෙන කළමනාකරණය කරමින් දීර්ඝකාලීනව ක්‍රමවත් සැලසුමක් ඇතිව අපි කටයුතු කිරීම වැදගත් කියන කාරණේත් මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක මම විශ්වාස කරනවා ඇතැම් දේශීය නිෂ්පාදකීන්ට එම ආර්ථික ක්‍රමවේදයන් එක්ක ගැටෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා අපි විශ්වාස කරනවා රට තුළ නිෂ්පාදනය කළ හැකි දේ පවා රට තුළ නිෂ්පාදනය නොකර තාමත් පහසුවෙන් පිටරටින් අපේ රටට ගේන තැනට අපේ රටේ ආර්ථිකය පත් වුණා විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක. ඉතින් මේවත් මම විශ්වාස කරන මේ ආර්ථික අර්බුදයන් මේ තරම් උත්සන්න වීම සඳහා බලපෑවයි කියන කාරණය. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම ආනයන සඳහා යන වියදම පාලනය කරන අතරතුර මම විශ්වාස කරනවා අපනයනයන් වර්ධනය කිරීම සඳහාත් අපි යොදාගත හැකි සාර්ථක ක්‍රමවේදයන් වෙත අපි කඩිනමින් යොමු වීම මේ අර්බුදයෙන් ගොඩෙන එක් ප්‍රධානතම මාර්ගයක් විදිහට අපි සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි සංචාර කර්මාන්තයෙන් ලැබෙන ආදායම අපි වැඩි කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන පේෂණ නීත්‍යානුකූල ක්‍රමවේද හරහා මව රටට එවන ලෙස එයාගෙන් කරන ඉල්ලීම් වගේ මේ සඳහා කරන දිරිමත් කිරීම් අපි අඛණ්ඩව සිදු කළ යුතුයි. වගේම අපනයන වෙළඳපොළ පුළුල් කිරීම සඳහා කළ හැකි උපරිම අපි මං විශ්වාස කරන සිදු කළ යුතුයි. අපි විශේෂයෙන්ම ඉල්ල හිටන කාරණේ තමයි සංචාර කර්මාන්තය කියන්නේ මේ වෙනකොට අද උදෑසන කාලයේ සඳහන් වුණා සංචාරයෙන්ගේ පැමිණීමේ අඩුවක් පහුගිය මාස කීපය තුළ සිදු වී තිබෙන බව. ඉතින් අපි විශ්වාස කරනවා අපි සියලු දෙනාගේම වගකීමක් තමයි මේ අසීරු අවස්ථාවේ රටක් විදියට ආර්ථිකමය වශයෙන් අපිට ඉදිරියට එන්නට තියෙන ප්‍රධානතම මාර්ගයක් සංචාර කර්මාන්තය. ඒ නිසා සංචාර කර්මාන්තයට බාධා වන ආකාරයට කටයුතු නොකර අපි සියලු දෙනාම විශ්වාස කරනවා සංචාර කර්මාන්තය වර්ධනය කිරීම සඳහා මේ කාල සීමාවෙදි විශේෂයෙන්ම කටයුතු කළ යුතුයි කියන කාරණේ. ඒ වගේම අපි සියලු දෙනාම දන්න කියන කාරණයක් තමයි අපි මේ වෙලාව වෙනකොට මේ ආර්ථික අර්බුදය නිසා රටත් ජනතාවත් විශාල පීඩාවකට පත් වෙලා ඉන්න බව අපි දන්න කියන කාරණයක්. ඉතින් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ සිට රට අභ්‍යන්තරයේ තිබෙන ආර්ථිකය ගැන අපි ගන්නා තීන්දුව తీරන වගේම ඉදිරියේදී ගත යුතු තීන්දුව తీරන පිළිබඳවත් රටේ ජනතාව ඉතාමත්ම නිවැරදිව දැනුවත් කර එයින් නැතිවන තත්ත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීම මම විශ්වාස කරනවා මේ අවස්ථාව ඉතාමත්ම වැදගත් කියන කාරණේ. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් ජනතාවට ඇතිවන අපහසුතාවලදී උපරිම සංවේදීව කටයුතු කිරීම සඳහා වැදගත් ආකාරයට තීන්දුව తీරන ගැනීමත් අපි විශේෂයෙන් සිහිපත් කළ යුතු අපි ඊයේ දිනේ දැක්කා සමාජයේ උදව් අවැසි මිනිසුන් පිරිසක් වෙනුවෙන් යම් තීන්දුව తీරන ටිකක් අරගෙන තිබෙන ආකාරය අපි විශ්වාස කරනවා විශේෂයෙන් මේ ගැනත් සංවේදීව ඒ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙනුත් කටයුතු කිරීම මේ අවස්ථාව අපි සිදු කළ යුතුසා ඒ තීන්දුවත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි රටක් වශයෙන් ඒ ජනතාව දැනුවත් කළ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි කියන පණිවිඩය විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම නිවැරදි කරුණු නිවැරදිව ජනතාවට සන්නිවේදනය කරමින් මුදල් අමාත්‍යතුමන් කරුණු පැහැදිලි කළා වගේම අපි විශ්වාස කරනවා මේ තත්ත්වයන් ගැන ඉදිරියටත් පාර්ලිමේන්තුවත් ජනතාවත් යාවත්කාලීන කරමින් එතුමාට කටයුතු කරන්නට හැකියාව ලැබෙයි කියන කාරණේ ඒ කාරණේත් විශේෂයෙන්ම වැදගත්. මේ අර්බුදයෙන් රටත් ජනතාවත් නිවැරදිව දැනුවත් කරමින් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මේ අර්බුදයත් එක්කත් සාකච්ඡාවට ලක් වූ කාරණයක් තමයි ඉන්ධන. අපි විශ්වාස කරනවා ඉන්ධන සම්බන්ධයෙන් දීර්ඝකාලීන සැලැස්මක් අපේ රටට අවශ්‍යයි. මේ කාල සීමාවෙත් මම විශ්වාස කරනවා ඒ ගැනත් අපිට සිතන්න නැත නිවැරදි කාලය පැමිණ තිබෙනවා කියන කාරණේ. ඒ වගේම විදුලි බලය සම්බන්ධය අපට දීර්ඝකාලීන සැලසුමක් අවශ්‍යයි. පුනර්ජනනීය බලශක්තියෙන් සූර්ය බලෙන් සුළං බලෙන් කොයිතරම් ප්‍රමාණයක් විදුලි බල ශේෂ්ත්‍රයට අපිට එකතු කරන්නට හැකියාව තිබෙනවද? ඒ වගේම වියදම් අධික ප්‍රභවයන්ගෙන් වගේම ලෝකයේ ක්ෂය වෙමින් යන ප්‍රභවයන්ගෙන් අපි කොයිතරම් ප්‍රමාණයක් අපේ විදුලි බල ශේෂ්ත්‍රයට ලබා ගන්නවද? ජල විදුලිය අපි කොයි ආකාරයෙන්ද ඉදිරි කාල සීමාවෙදී කළමනාකරණය කරන්න කියන දේ ගැනත් මම විශ්වාස කරනවා දීර්ඝකාලීනව සිතන්නට අවශ්‍ය විශේෂයෙන්ම මේ වර්ධනය වෙන වර්ෂයක් පාසා වර්ධනය වෙන විදුලි ඉල්ලුමට නිවැරදි ආකාරයට අපිට අනාගතයේදී මුහුණ දීම සඳහා තේ කාරණය පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන්ම ගෑස් පිළිබඳව
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක්
ඒ වගේම ගෑස් පිළිබඳව කිරිපිටි ඇතුළු අනිකුත් අපේ විදේශ විනිමය වැය වෙන අංශ සහ ඒ වගේම දේශීය ජනතාවගේ මූලිකම අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සඳහා සිටීමටත් අපි මේ අවස්ථාවක් කරගත යුතුයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අර්බුදයේ යථාර්ථය අපි තේරුම් අරගෙන මෙවැනි තත්ත්වයන් ඇති නොවන්නට සහ විශේෂයෙන්ම අනාගතයේදී අපි අතීතයේ යම් වැරදි තීන්දුව తీරන අරගෙන තියෙනවා නම් ඒවා වල අඩුපාඩු අපි දකිනවා නම් ඒවා නිවැරදි කරගෙන ඒවා අනාගතයේදී සිදු නොකරන ආකාරයට මේ අදපත් වෙලා තියෙන ආර්ථික අර්බුදයේ පාඩමක් කරගෙන පෙරට යෑම තමයි මම විශ්වාස කරන අපි සිදු කළ යුතු කාර්ය කියන කාරණේත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කරමින් ප්‍රථමයෙන්ම වර්තමානයේ තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා කටයුතු කිරීම සිදු කරලා ඉන්න අනතුරු අපි දීර්ඝකාලීනව ආර්ථික කළමනාකරණය කරන ක්‍රමවේදයන් පිළිබඳ අපි පුළුල් දැක්මක් ඇතිව කටයුතු කිරීම වැදගත් කියන පණිවිඩයත් විශේෂයෙන්ම සඳහන් කරමින් අද මුදල් අමාත්‍යතුමන් ඇතුළු මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ඒ ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි සියලු දෙනාගේම සහාය උතුමන්ට ඇතුළු ඒ සියලු දෙනාටම ලබා දෙමු කියන පණිවිඩයත් මේ අවස්ථාවේ සඳහන් කරමින් අවස්ථාව ලබා දීම ගැන උතුමිටත් මගේ ස්තුතිය පළ කරමින් මගේ වචන කිපෙ මම අවසන් කරනවා.
බොහොම ස්තුතියි.